ගෞරවණීය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ නෞචරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරණක පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක් ගිනි නිවන සත්‍යයෙන් ගෙදප්පෝණය කරන්ට. එනිසා හැම දිනම තමන්ගේ හිත නොඑක් නොඑක් කර්මවල දුවන්නට නොදී හිත එකඟ කරගෙන එක තැනක තබාගෙන බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. ඒකම මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී තමන්ට ඇහෙන ධර්ම කරුණ ගැන වුණත් හිතේ එක එක විතර්ක ඇති කරගෙන ඒ දිහා නැවත නැවත හිතන්නේ බලන්නේ නැතුව දේශනාව කෙරෙහිම කන් යොමු කරගෙන හොඳට දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. පින්වත්නි, අනන්ත සංසාරේ ඕනතරම් ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඇත්තේ ඒ ශාස්ත්‍රීය මහන්සලා සසර දුක නිවන සත්‍යය දේශනා කළා. අපිත් මිනිස්සු වෙලත් ඉපදිලා ඇති ඕනතරම්. නමුත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා තාම අපි මේ දුක් සහගත සසරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යනවා. ඉතින් අද මේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණ වෙලාවේ මනුෂ්‍ය ජීවිතයේ ලැබුණ මේ මොහොතේ සද්ධර්මයේ තියෙන වටකතාවත් හම් වෙච්ච මොහොතේ අපි බුද්ධිමත් වුණොත් නුවණැත්තු වුණොත් අපි හැම දිනාටම හැකියාව තියෙයි මේ සසර දුක අවසන් කරන්න. ඉතින් ඒකට තියෙන එකම ක්‍රමෝපාය තමයි බොහෝම වමනාවෙන් ධර්මය ශ්‍රවණය කරන එක. ඇයි පින්වතුනි අපි මේ තරම් වමනාවක් කළා ධර්මය ශ්‍රවණය කළ යුත්තේ? ඒ වෙන මුකුත් හින්ද නෙවෙයි පින්වතුනි, සත්‍යධර්මයේ ශ්‍රවණය කළ කෙනාටයි දහම් කරුණු තමන්ගේ හිතේ ධාරණය වෙන්නේ මතක තියෙනවා. දහම් කරුණු සිත් තුළ ධාරණය වෙලා තියෙන කෙනාටයි හිතෙන් ඒ ධර්මයන්ගේ අර්ථය සම්මර්ෂණය කළා මෙනෙහි කළා බලන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ධර්මයේ අර්ථය මෙනෙහි කරන කෙනාටයි ධර්මයේ තුල පවතින අර්ථය අවබෝධ වෙන්නේ. ඒ ධර්මයේ අවබෝධ වෙන කෙනාටයි මේ සසර නැවත නැවත ඉපදීම ඇති කරන යම් ක්ලේශයක් තියෙනවා නම් ඒ ක්ලේශය නැති කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සද්ධර්ම ශ්‍රවණයට නිවන කියලා කිව්වත් කමක් නැහැ. නිවන කියන්නේ අසංකත ධර්මයක්. මේ සද්ධර්මයේ නිවනින්ද නෙවි සද්ධර්මයේ නැමැති ධර්මතාවයෙන් පටන් ගන්න දහම් පරියාය අවසන් වෙන්නේ නිවනින් නිසා. ඒ නිසා අපි ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. තිඟුතුනි සසර ඉන්නතාක් නිවන් දකිනතාක් මේ සද්ධර්මය අවබෝධ නොවුනොත් අපිට දුක් විඳින්න වෙනවා. තිඟුතුනි එතනදිත් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකේ දුකයි කියලා පැහැදිලි කරන්නේ මනුෂ්‍යාත්ම භාවයක තියෙන දුක හින්දම නෙමෙයි. සතර අපායේ ප්‍රේත අසුර නිරි තිරිසන් කියන මේ පැවැත්ම තුළ තියෙන දුක හින්දයි. නමුත් භවයෙන් වැහිල හින්දා අපිට ඒවා පෙනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළ අනන්ත සංසාරේ අපි හැම කෙනෙක්ම මහ විශාල දුක් ගොඩක් විඳලා තියෙන බව. නමුත් අද දවසේදී අපිට ඒ දුක පෙනෙන්නේ නැහැ වැහිලා. ඒ නොපෙනෙන අතීත දුක පැත්තකින් තබමු. කෙනා කෙනා තම තමන්ගේ මේ ජීවිතයේ පැත්තට යොමු වෙලා බැලුවොත් තම තමන්ගෙම තම තමන් විමසීමක් කළ බැලුවොත් අපි ජීවත් වෙනවා කියලා රැකී රක්ෂාවල් කරගෙන ජීවල් දරවල් හදාගෙන දුවදරුව හදාගෙන මේ කරන්නේ මොකක්ද කියලා ඔගලන්ට උත්තර දෙකක් හම්බ වෙයි. මේ ලෝකේ හැමෝම කරන්නේ අපි කරන්නේ එකම එක සිද්ධිය මොකද්ද? දුක ජීවිතෙන් අයින් කරන්නත් සැප සතුට දෙක ළඟා කරගන්නත් කියන කාරණා දෙක අරමුණු කරගෙන අපි මේ කටයුතු කරන්න තියන්නේ කියන උත්තරයක් එයි. නමුත් සැප සතුට දෙක ළඟා කරගන්න දුක අයින් කරගන්න උත්සාහවත් වෙන අපි සැප සතුට දෙක ඇති වෙලා තියෙන්නේ කොහොමද? දුක ජීවිතයෙන් අයින් වෙන්නේ කොහොමද කියන කාරණාව හොයලා නෙමෙයි සැප ගන්න දුක අයින් කරන්න උත්සාහවත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය වුණා කොච්චර උත්සාහවත් වුණත් දුක ජීවිතයෙන් අයින් කරගන්න බැරි වෙන බව, සැප සතුට දෙක ළඟා කරගන්න බැරි වෙච්ච බව. ඉතින් මේ ලෝකයා කරන නිෂ්ඵල ක්‍රියාව දැකලා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. පහළ වෙලා නිවර්දියම ජීවිතයකට සැප සතුට දෙක ලැබෙන්නේ කොහොමද, ජීවිතයකින් දුක අයින් කරගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දුන්නා. මම මෙතන ඉඳලා ඒ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට දුක් කරදර එන්නේ මොන විදිහටද, සැනසෙල්ල ලැබෙනවා නම් මොන විදිහට ලැබෙන්නේ කියලා දේශනා කුලයේ දහම් පරයයක් තියෙනවා. මම ඒක මතක් කරන්නම්. එහෙම වුණාම මේ පින්වතුන්ටත් ජීවිතයකට සහේතුකව සැනසෙල්ල ලැබෙනවා නම් ලැබෙන්නේ මෙන්න මේ කාරණාව නිසායි. දුක අයින් කරනවන ජීවිතයක තියෙන මෙන්න මේ විදිහටයි කියන අවබෝධයක් ලැබේ. එතකොට සැප අවශ්‍ය කෙනා දුක අනවශ්‍ය කෙනා නිවැරදි තැන දැනගත්තට පස්සේ උත්සාහයෙන් එතෙන්ට ගිහිල්ලා දුක අයින් කරගෙන සැප සැනසීම ළඟා කරගත්ත හැකි. ලෝකේ අමාරු ගමන් කිරීම නෙවෙයි, ගමන් කළ යුතු නිවැරදි මාවත හොයා ගැනීමයි. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නම ඕනේ. පහළ වෙලා ඒ මාර්ගය පෙන්වන්නම ඕනේ. ඊට පස්සේ ඒ මාර්ගය පෙන්වන කොටත් ලෝකයේ තුල නිවැරදිව මේ මාර්ගය හම්බ වෙන කාලවකවානුවක් වෙන්නට ඕනේ. උන්වේ මාර්ගය ගැන අසා දැනගන්නවා කියන මෙන්න මේ ටිකයි ලෝකේ දුෂ්කරම අමාරුම නොලැබෙනම ටික. ඒ නිසා මෙතන ඉඳලා දේශනා කරන මේ ධම් කරුණු හැම දිනම මනාව මෙනෙහි කරන්ට හිතේ තබා ගන්නට කියලා මතක් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉමං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති. මේ ඇති කල්හි මේ වෙනවා. මේ ධර්මයන්ගේ හට ගැනීමෙන් මේ ධර්මයෝ හට ගන්නවා. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්ලි මේ ධර්මය නොවේ. ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජಂತಿ මේ ධර්මය නැතිවීමෙන් මේ ධර්මයෝ නැතිවේ කියන දහම් පරියාය. අපි ඒ තථාගතයන් වහන්සේ දෙන්නපු උද්දේශ වශයෙන් තිබූ ගාථාවේ අර්ථය විස්තර විසින් බලමු. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් බෝධිසත්ව කාලේ බෝධිසත්වරයෙක් වෙන්නකොට එදා ශ්‍රීමා බෝධින් වහන්සේ මුලට ගිහිල්ලා මේ ශරීරයේ මස්ලේ වියලේවා සම්නහර ඇට ඉතුරු වේවා සම්මා සම්බුද්ධත්වයට පත් නොවි නැගිටින්නේ නෑ කියලා වීර්යය ඇති කරගෙන පරයන්කේ බැඳගෙන ඉඳගත්තා. එහෙම වාඩි වෙච්ච බෝසතාණන් වහන්සේ රාත්‍රියේ ප්‍රථම යාමේදී සත්වයන්ගේ පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණ පහළ කරගත්තා. රාත්‍රී මධ්‍යම යාමේදී සත්වයන්ගේ ඉපදීම මැරීම දන්නා වූ චුතෝපපාත ඥානය පහළ කරගත්තා. පස්චිම යාමේ පාන්දර ඒ තථාගතයන් වහන්සේට මහා කරුණාවෙන් යුක්ත යෝනිසු මනසිකාරයක් උපන්නා. අනේ මේ මුළු ලෝකයම හරි අසරණයි, මේ ලෝකයම අහිංසකයි, අඬනවා වැළපෙනවා නොයෙක් විදිහේ දුක් පීඩාවන් වලට පත් වෙලා, නමුත් මේ දුකේ කෙලවරක් පෙනෙන්නේ නැහැ, දුකෙන් එතර වෙන කවුරුවත් දන්නේ නැහැ. අනේ මේ දුකටපත් වෙච්ච ලෝකයාගේ මේ දුක ඇති වෙන්නේ මොකක් නිසාද, කුමක් නිසාද කියලා ලෝකයා අරමුණු කරගෙනම මහා කරුණාවෙන් ගටිත චිත්තයකින් යෝනිසෝ මනසකාරයක් හටගත්ත කියලා පෙන්වනවා. ඊට පස්සේ බෝසතන් වහන්සේටම නුවණ ඇති වුණා. ඉපදීම කියන ධර්මතාවය නිසායි මේ සියලුම දුක් දුම්නස් ලෝකේ හටගන්නේ. ලෝකේ යම්තාක් දුකක් තියෙනම් මේ හැම දුකක්ම ජාතිය කියන ධර්මතාවය, ඉපදීම කියන ධර්මතාවය නිසායි කියලා නුවණ පහළ වුණා. ඊට පස්සේ එහෙනම් මේ දුක ඇති කරන ජාතිය ඇති වෙන්නේ කුමක් නිසාද, කුමක් ඇති කල්ලි ජාතිය කියන ධර්මතාවය ඇති වෙනවද කියලා යෝනිසෝ මනසිකාරය උපන්නා. එහෙම මෙනෙහි කරන තථාගතයන් වහන්සේට භවය නිසා ජාතිය ඇති වෙනවා කියන නුවණ පහළ වුණා. භවය කුමක් නිසා ඇතිවෙනවද කියලා මෙනෙහි කරන බෝසතාන් වහන්සේට උපාදානය නිසා භවය ඇතිවෙනවා, මේ විදිහට තණ්හාව නිසා උපාදානය, වේදනාව නිසා තණ්හාව, ස්පර්ශ නිසා වේදනාව, ආයතන නිසා ස්පර්ශය, නාම රූප නිසා ආයතන, විඥානය නිසා නාම රූප, සංඛාර නිසා විඥානය, අවිද්‍යාව නිසා සංඛාර කියන නුවණක් පහළ වුණා. ප්‍රතිලෝමව නැවත මෙනෙහි කළා. එහෙනම් අවිද්‍යාව කියන ධර්මතාවය ඇති වෙන්නේ පිරෙන්නේ සංඛාරය කියන ධර්මතාවය පුරවනවා. සංඛාරය කියන ධර්මතාවය ඇති වෙන්නේ පිරෙන්නේ විඥානය කියන ධර්මතාවය පිරෙනවා පුරනවා. විඥානය ඇති වෙන්නේ නාම රූප ඇති වෙනවා. මේ විදිහට දැක්කා. ජාති ඇතිවලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්න සුපායාසය මහට ගන්නවා. ඉස්සෙල්ලාම ඵලයේ ඉඳලා හේතුවට බැලුවා. දුකේ ඉඳලා දුකට හේතු එකින් එක එකින් එක ගවේෂණය කරගෙන මූල හේතුව දක්වා, නැත්නම් අවිද්‍යාව දක්වාම ගියා. ඊට පස්සේ අවිද්‍යාව පටන් අරගෙන හේතුයෙන් පටන් අරගෙන ඵලය දක්වා සම්මර්ෂණය කළා. අවිද්‍යාව නැමැති හේතු ඇතිකල්හි ජරා මරණ දුක ඇති වෙනවා කියලා අනුක්‍රමයෙන් එකින් එක. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ආපහු මෙනෙහි කළා. අනේ මේ ලෝකයේ දුක කවදාන නැති වෙයිද? කුමන ධර්මයක් නැති වුණොත් නැති වෙනවද? කුමක් නැති කල්ලි මේ දුක නැති වෙනවද කියලා නුවණක් උපන්නා. එහෙම මෙනෙහි කරන බෝසතාණන් වහන්සේට තමන් වහන්සේ කෙරෙහිම නුවණක් පහළ වුණා. යම් තැනක ඉපදීම කියන කාරණාව නැතිනම් දුක කියන කාරණාව නොවේ. ජාතිය නැති වුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජන්ති, මේ දුක් ඔක්කොම නිරුද්ධ වෙනවා ඉපදීම නැති වුණොත්. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ දළුව ඉපදීම නැති වෙන්නේ මොකක් නැති වුණොත්ද? භවය නැති වුණොත් ඉපදීම නැති වෙනවා. භවේ නැති වෙන්නේ කුමක් නැති වුණොත්ද? උපාදානයේ නැති වුණොත් භවේ නැති වෙනවා. දැන් මේ අතරමඟදී එකක්වත් වෙනස් කරන්න බෑ. උපාදානයේ නැති වුණොත් භවේ නැති වෙනවා. තණ්හාව නැති වුණොත් උපාදානයේ නැති වෙනවා. වේදනාව නැති වුණොත් තණ්හාව නැති වෙනවා. ස්පර්ශය නැති වුණොත් වේදනාව නැති වෙනවා. ආයතන නැති වුණොත් ස්පර්ශය නැති වෙනවා. නාම රූප නැති වුණොත් ආයතන නැති වෙනවා. විඥානය නැති වුණොත් නාම රූප නැති වෙනවා. සංඛාරය නැති වුණොත් විඥානය නැති වෙනවා. අවිද්‍යාව නැති වුණොත් සංඛාරය නැති වෙනවා කියලා දැක්කා. දැකලා ප්‍රතිලෝමෝ දැක්කා. බැලුවා පහු. එහෙනම් අවිද්‍යාව යත්තේ වාශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. මේ අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොට ඇති වෙන අවිද්‍යාව විරාගයෙන් මේ සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරුද්ධ වෙනවා කියලා මේ විදිහට ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජಂತಿ කියලා නුවණක් පහළ වුණා. තථාගතයන් වහන්සේට නුවණක් පහළ වුණ මේ ඇති කල්ලි මේ වෙයි. අවිද්‍යාව කියන මේ ධර්මතාවය ඇති වුණොත් සංඛාරය ඇති වෙනවා. සංඛාරය කියන ධර්මතාවය ඇති වුණොත් විඥානය කියන ධර්මතාවය ඇති වෙනවා කියලා මේ ඇතිකල්ලි මේ ඇති වෙනවා, මේ ධර්මයේ උපන්නුත් මේ ධර්මයේ උපදිනවා කියලා නුවණක් පහළ වුණා. මේ නැතිකල්ලි මේ නොවේ. අවිද්‍යාව නිරුද්ධ වුණු සංඛාර නිරුද්ධ වෙනවා. මේ ධර්මයාගේ නැතිවීම මේ ධර්මයේ නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංඛාර නිරුද්ධ වෙනවා කියන නුවණක් පහළ වුණා. මේ විදිහට පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කළා. ලැබුණු උත්තරයකින් වර්තමාන තුල විදර්ශනා ඥානයකින් යුක්ත වෙන තථාගතයන් බෝසතාණන් වහන්සේගේ සියලුම ආශ්‍රව ධර්මෙන් දුරු වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පින්වතුනි, මෙතනින් මම මතක් කළේ අපිට හොඳ පණිවිඩයක් කියලා තියෙනවා තථාගතයන් වහන්සේ මේ තුලින්. මේ පටිච්චසමුප්පාදය උදේ හවස කියව කියව ඉන්න එකක් නෙවෙයි. මේකින් පාඩමක් ගන්නට උන්නේ. ඒක උත්තරයකටයි එන්නේ. අපි හොඳට බලමු බෝසතාණන් වහන්සේ මේ ගවේෂණය කළ ආකාරය. යම් තැනක දුක පවතී නම්, දුක ඇති වෙයි නම්, ඒ දුකට හේතුව මොකක්ද කියලා එකින් එකට මෙනෙහි කළා. මුලින්ම දුකට ආසන්න හේතුව හැටියට දැක්කා ජාතිය ඉපදීම. මේ විදිහට එකින් එක එකින් එක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගිහිල්ලා මේ දුකට මූල හේතුව හැටියට දැක්කා මොකද්ද? අවිද්‍යාව. ඊට පස්සේ උත්තරයක් ආවා, යම් තැනක දුක තියෙනවා නම් ඒ දුක එන්නේ අවිද්‍යාවෙන් යුක්ත කෙනාටයි තැනටයි කියලා. අවිද්‍යාව තිබුණොත් ඒක ප්‍රතිඵලය තමයි මොකද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සය හදලා තමයි නතර වෙන්නේ. දැන් උත්තරයක් ආවා, යම් තැනක අවිද්‍යාව තියෙන එතන ජරා මරණ දුක හිස් නැහැ. ජරා මරණ දුක තියෙනවා පවතිනවා කියලා උත්තරයක් ආවා. ඊට පස්සේ දුක් නිරෝධයට හිත තබල මෙනෙහි කරන තථාගතයන් වහන්සේට නුවණක් හමු වුණා. මේ දුක නැති වෙන්න නම් ආසන්නම හේතුව නැති වෙන්නට ඕනේ ජාතිය. ඒකද අනුක්‍රමයෙන් මෙනෙහි කරගෙන ගිහිල්ලා තථාගතයන් වහන්සේට නුවණක් ආවා. නුවණක් ඇති වුණා. මේ දුක නැති කරන්න තියෙන මූල හේතුව තමයි මොකද්ද? අවිද්‍යාව නැති කිරීම. ආසන්න හේතුව ජාතිය නැතිවීම, මූල හේතුව අවිද්‍යාව නැතිවීම. අවිද්‍යාව නැති වුනොත් සංඛාර විඥාන නාම රූප නිරුද්ධ වෙලා මේ ජරා මරණ දුක නිරුද්ධ වෙනවා. මේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝමව සත්‍ය සමුප්පන්නයටත් සත්‍ය නිරෝධයටත් මෙනෙහි කරනකොට උත්තර දෙකක් ආවා. යම් තැනක අවිද්‍යාව තියෙනම් එතන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස්ස නැ කියන එකත්. එහෙනම් යම් තැනක දුක තියෙනවා නම් එතන අවිද්‍යාවෙන් යුක්තයි කියන කාරණාවත් උත්තරයක් ආවා. ඊට පස්සේ යම් තැනක ජරා මරණ දුක නැති වෙන්න නම්, එතකොට පින්තුනි උත්තරයක් හම්බ වුණා. යම් තැනක ජරා මරණ දුක නැත්තම්, ජරා මරණ දුක නැහැ කියලා කියන්නේ ජරාව කියලා, ජරාව නැහැ කියන එකට කියනවා අජර කියලා, මරණයක් නැහැ කියන එකට කියනවා අමර කියලා. ජරා මරණ නැතිකම නැත්තම් අජරාමරකම. අජරාමරකම ලැබෙන්න නම්, ජරා මරණ නැතිකම ලැබෙන්න නම් ආසන්නම හේතුව ජාතිය නැති වෙන්නට ඕනේ. මූල හේතුව තමයි අවිද්‍යාව නැති වෙන්නට ඕනේ. මේ පටිච්චසම්පාදයේ ගවේෂණය කළාම එන උත්තර දෙකක් තමයි, අවිද්‍යාව ඇතිකම හා නැතිකම මත දුකේ ඇතිවීම හා නැතිවීම තියෙනවා කියන උත්තරයක් හම්බ වුණා. තව පැත්තකින් ගත්තාම අවිද්‍යාව තිබුණොත් දුක ලැබෙනවා, නැත්නම් අවිද්‍යාව තිබුණොත් ජරා මරණ සංඛ්‍යාත සසර ලැබෙනවා, අවිද්‍යාව නැති වුණොත් අජරාමර භව නැත්නම් ජරා මරණ නැතිකම නිවන ලැබෙනවා. එතකොට අවිද්‍යාව ඇතිකමට තව නමක් සසර, සසරට තව නමක් අවිද්‍යාව. අවිද්‍යාව තිබුණොත් නතර වෙලා තියෙන දුකෙන් නිර්මාණය වෙලා තියෙන සසර. අවිද්‍යාව නැතිකම, අපි අවිද්‍යාව නැතිකම හඳුන්වමු විද්‍යාව කියලා. විද්‍යාව තිබ්බොත් මොකද තිමුතුනි, එක වචනයක් අපිට දෙපැත්තකින් හඳුන්වන්න පුළුවන්. දැන් මේ මොහොතේදී වටපිටාවම ආලෝකයි කියලා ආලෝකයෙන් හඳුන්වන්න පුළුවන්. ඔය ආලෝකයෙන් අපිට හඳුන්වන්න පුළුවන් දැන් අඳුරක් නැහැ කියලා. ඒ වගේ විද්‍යාව කියන වචනෙනුත් හඳුන්වන්න පුළුවන් ආලෝකය. අවිද්‍යාව නැහැ කියලා, අඳුරක් නැහැ කියන වචනෙනුත් හඳුන්වන්න පුළුවන් ආලෝකය. ඒ වගේ අවිද්‍යාව නැහැ කියන වචනෙන් කිව්වොත්, විද්‍යාව තියෙන්නේ කියන වචනෙන් කිව්වොත් අර්ථ එකයි. එතකොට විද්‍යාව තිබුණොත් ජරා මරණ දුකේ නැතිකම නිවන ලැබෙනවා, අවිද්‍යාව තිබුණොත් ජරා මරණ සංඛ්‍යාත සතර ලැබෙනවා කියලා උත්තර දෙකක් හම්බුණා. දැන් පටිච්ච සම්පදායේ ඔක්කොම කර්ම කාරණා පැත්තකින් තබන්න මේක ගවේෂණය කිරීමෙන් ආපු උත්තර දෙක ගන්න. යම් තැනක අවිද්‍යාව තිබුණොත් කිසිම තැනකින් මුකුත්ම කරන්න බැහැ. නගදී තණ්හාව නැති කරනවා, උපාදානිය නැති කරනවා, ඕග නැති කරනවා, යෝග නැති කරනවා, කෙලෙස් නැති කරනවා, ඔය එක තැනකින්ම තොල්ලන්නවත් බැහැ. කෙලින්ම නතර වෙලා තියෙන මේ ජීවිතයේ දුකෙන්මයි. කුඹරක ඉහළ ලියද්ද පිරෙන්නේ ඊගාව ලියද්ද පුරවනවා, ඊගාව ලියද්ද පිරෙන්නේ ඊගාව ලියද්ද පුරවනවා. මේ වගේ අවිද්‍යාව වැඩෙන්නේ සංඛාරයේ වැඩෙනවා, සංඛාරයේ වැඩෙන්නේ විඥානයේ වැඩෙනවා. මේ විදිහට ජරා මරණ දුක දක්වාම ගිහිල්ලා තියෙන්නේ. උත්තරයක් එනවා, දුකට තව නමක් අවිද්‍යාව, අවිද්‍යාවට තව නමක් දුක, දුකට තව නමක් අවිද්‍යාව. කියන්නේ අවිද්‍යාව කියන්නේ දුක හින්දා නෙවෙයි, අවිද්‍යාව කියන ධර්මතාවයේ තියෙන තැනක ඇති වුණොත් නිර්මාණය කළා තියෙනවා දුක. නතර වෙලා තියෙන්නේ දුකෙන්. ඒ නිසා දුකට තව නමක් අවිද්‍යාව කියන වචනේ කිව්වට කමක් නැහැ. ඊට පස්සේ අනිත් පැත්තට ගවේෂණය කළාම මේ ජරා මරණ දුක නැති වෙනවා, ජාති නැතිවීමේ ඒ විදිහට කෙටිම ගෙනල්ලා අවිද්‍යාව නැති වෙනවා. නැත්තම් විද්‍යාව උපන්නොත් සංඛාරය නැති වෙලා ජරා මරණ දුක නැති වෙනවා නම් ඒ අජරාමර බවට ජරාමර දුක නැතිකමට තව නමක් තමයි විද්‍යාව. විද්‍යාව ඇතිකල්හි නිවන කියන ධර්මතාවයම සාක්ෂාත් කරවන නිසා. දැන් මෙතනදී නිවන කියන්නේ මොකක්ද, ඒක අපි ලබාගන්නේ කොහොමද, ඒක දැනගන්නේ කොහොමද, ඒ නිවනට යන්නේ කොහොමද, මේ කාරණා එකක්වත් අවශ්‍ය නැහැ. විද්‍යාව කියන ධර්මතාවය තමන් තුළ උපදවා ගන්න පුළුවන් නම් ඉබේම සාක්ෂාත් වෙනවා අජරාමර බව. ඔන්න පටිච්චසමුප්පාදයේ ගවේෂණය කළාම ගවේෂණය කළ ඒ කැලිටි එක පැත්තකින් තබන්න උත්තර දෙකක් හම්බුණා. මොකද්ද? විද්‍යාව සහ අවිද්‍යාව මත නිවන සහ සසර ලැබෙනවා කියන කාරණාව. දැන් මේ උත්තර දෙක අතේ තියාගන්න. දැන් අපි ගවේෂණය කරමු, එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද, විද්‍යාව කියන්නේ මොකද්ද කියන එක. දැන් පටිච්චසම්පාදයේ ගවේෂණය කළ උත්තර දෙකකට ආවා, අවිද්‍යාව සහ විද්‍යාව කියන කාරණා දෙක මත සසර සහ නිවන ලැබෙනවා, ඵල දෙක ලැබෙනවා. දැන් අපි හොයාගනිමු අපේ ජීවිතේ අවිද්‍යාව කියන්නේ මොකද්ද, විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. මොකද්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කිව්වහම ගොඩක් ඈතට යන්න එපා. අවිද්‍යාව කිව්වහම බොහොම සරල උත්තරයක් තියෙනවා. මොකද්ද? නැහැ, මේ අපේ ජීවිතය කියලා පෙන්වන්න තියෙන්නේ. අපේ ජීවිතයට නමක් අවිද්‍යාව. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අවිද්‍යාව ඇති කරගත්ත තව කෙනෙක් දකින්න එපා. අවිද්‍යාව නිසා තමයි අද කෙනා නිර්වාණය වෙලා තියෙන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින්න. අපි නිකන් කියමු, අද ඔයගොල්ලන්ට ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියන් හා එක්වීමේ දුක, ප්‍රියංගෙන් ඉවින්වීමේ දුක, හිතෙන්දී නොලැබීමේ දුක කියන මේ දුක් ටික ලැබෙනවා නේද? ලැබෙනවා. එහෙනම් මේ ධර්මයේ සම්මර්ෂණය කළාම ධර්මයෙන් ලැබුණු උත්තරයක් හම්බ වුණා. යම් තැනක හෝ යම් කෙනෙකුට හෝ දුක ලැබෙනවා නම්, නැත්නම් යම් කෙනෙකුට දුකක් ලැබෙනවා නම් එතන අවිද්‍යාවෙන් යුක්තයි කියන උත්තරයක් හම්බ වුණා. අවිද්‍යාවෙන් යුක්ත වුණොත් අවිද්‍යාවෙන් යුක්ත වෙච්ච බවට ජීවිතය අවිද්‍යාව වෙච්ච, අවිද්‍යාව ජීවිතය වෙච්ච බවට තියෙන හොඳම සාක්ෂිය තමයි මොකද්ද? ඒ ජීවිතය තුල දුක කිරිලා ඇති. ඒ ජීවිතයේ දුක තුල බැසගෙන ඇති. ඒ ජීවිතය තුල දුක ස්වභාවයෙන් යුක්ත වෙලා ඇති. ජීවිතයක දුක තියෙනවා නම් එහෙනම් ඒ ජීවිතයේ අවිද්‍යාව සහගතයි. අවිද්‍යාව සහගත පැවැත්මක් තියෙන තැනටයි දුක එන්නේ. දුක එන තැන අවිද්‍යාව සහගතයි කියලා අපි මේ ධර්මය සම්මර්ෂණය කිරීමේ උත්තරයක් ලැබුණා නේද? එහෙනම් දැන් අද අපේ ජීවිතය ගන්න, ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් අපිට හම්බ වෙනවා නම් ඉපදුණු දවසේ මැරෙනකම්ම පරිහරණය කරන්න පුළුවන් ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හයක්ම හම්බ වෙනවා නම් අතපය හතරම තියෙන ඉදිරියට යන ආපහු වෙන ජීවිතයක් අද හම්බ වෙනවා නම් මේ තමයි අවිද්‍යාව. එතකොට අවිද්‍යා නිරෝධෝ කියලා කියනකොට ඕගලන්ට හම්බ වෙන්න බෑ අවිද්‍යාව නිරුද්ධ වෙච්ච මනසකට අද හම්බ වෙච්ච කිසිම දෙයක්. මම මේ කතා කරන ටික ගොඩාක් ගැඹුරු සිද්ධාන්තයක්. ඕගලන්ට අද අවිද්‍යාව තුල හම්බ වෙනවා නම් අතපය හතරක් අවිද්‍යාව නැති වුණා කියනකොට අද හම්බ වෙන මේ මානසික මට්ටම නැති වුණොත් අතපය හතර අහිමි වෙන්න ඕනේ ඕගලන්ට. මට බනේ ඉඳන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්නන ඕගොල්ලෝ බලන්න සංයුත්ත නිකායේ හත්පාද උපමා සූත්‍රයේ ඒ සූත්‍රය හොඳට පෙන්නන මහණේ අත තියෙන හින්දායි මේ ගැනීම තැබීම පෙනෙන්නේ. පා තියෙන හින්දානේ ඉදිරියම ආපහුවම පෙනෙන්නේ. බඩ තියෙන හින්දානේ සාපිපාසාව පෙනෙන්නේ. මේ අත නැත්තම් කකුල් නැත්තම් බඩ නැත්තම් මේ එකක්වත් වෙන දුක් නැහැ කියලා හොඳට පෙන්නනවා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන හෝ අතපය කපා ගන්න කියලාද මේ කියන්නේ? නෑ, කෙලෙස් ටික කපා ගන්නකෝ. ඊට පස්සේ අද හම්බ වෙනව නම් අපිට ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයක්ම පරිහරණය කරන ජීවිතයක්. අවිද්‍යාව නැති වුණොත් මේ ආයතන හයක් පරිහරණය කරනවා කියන ජීවිතය නැති වෙලා ඇති. ආපහු අවිද්‍යාව නැති කරගත්ත අතපය හතරම තියෙන හතර ඉරියව්වම තියෙන ආයතන හයම තියෙන තව කෙනෙක්ව දකින්න එපා. අවිද්‍යාව නැති වුණොත් නැතිවල තියෙන්නේ අතපය හතර, ඉරියව් හතර, ආයතන හය. ඔකට කියනවා සලායතන නිරෝධය කියලා. අවිද්‍යාව නැති වුණොත් අද අපි කරන ලොකු දෙයක් තමයි, වැරද්දක් තමයි, අවිද්‍යාව කියපු ගමන්ම ගෙඩි පිටින් පුද්ගලයා අරගෙන අපිට අවිද්‍යාව නැති කරලා ඉන්න බව තමයි නිවන කියලා කියන්නේ කියලා හිතනවා. නමුත් අවිද්‍යාව නැති වුණා කියලා කිව්වොත්, අවිද්‍යාව නැති වුණා කියලා කිව්වොත් තින්ඔතුනි අන්තිමට අවිද්‍යාවෙන් හම්බ වෙච්ච, අවිද්‍යාවෙන් හදපු, අවිද්‍යාවෙන් උපද්දපු එකම ප්‍රදේශයක්වත් තියෙන්න බෑ අවිද්‍යාව නැති වුණා කියන වචනේ තුල. අද තින්ඔතුන් දන්නේ නැතුව ඇති අතපය හතරම ඇති බව, ආයතන හයම ඇති බව, ඉරියව් හතරක පැවැත්ම හදලා තියෙන අවිද්‍යාවේ, අවිද්‍යාවෙන් සකස් කරපු ලෝකයක් මේ. එතකොට ඔන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කළොත් කෙනා කෙනාට අතුස්සන්න තියෙන්නේ මේ මම අපිව දකින්න කියලා. අවිද්‍යාව අර්ථ දක්වන්න තමාව පෙන්නලා, තමාගේ මෝඩකම නෙමෙයි තමාව පෙන්නන්න. මේ විදිහට ඇහැට පෙනෙන රූපය මේ විදිහට දැනගන්න බව අවිද්‍යාව. කනට ඇහෙන ශබ්දය මේ විදිහට ඇසුරු කරන ක්‍රමটাই අවිද්‍යාව කියන්නේ. අය මේ විදිහට ඇසුරු කරන තමන්ට අමතරව තව කෙනෙක් දකින්න එපා. අවිද්‍යාව නැති කරලා ඉන්න තව කෙනෙක්වත් අවිද්‍යාවෙන් යුක්ත තව කෙනෙක්ව දකින්න එපා. දැන් මේ පැවැත්මයි අවිද්‍යාව. නාසයට දැනෙන ගන්ධ සුවඳ මේ විදිහට දැනගන්න කමටයි අවිද්‍යාව. දිවට දැනෙන රස අද මේ දැනගන්න විදිහට දැනගන්න ස්වභාවයයි අවිද්‍යාවේ වැඩි. කයට ගැටෙන ස්පර්ශය අද මේ දැනගන්න ක්‍රමයටයි අවිද්‍යාව කියන්නේ. සිතට එන අරමුණු අද මේ දැනගන්න ක්‍රමයයි අවිද්‍යාව. අන්තිමට අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කළොත් ලැබෙන උත්තරේ මොකද්ද? තමාවයි. තමන් ඉද්දි තමන්ගේ අවිද්‍යාවක් නෙමෙයි, අවිද්‍යාවේ උත්තරේ තමයි තමන්. මුළු ජීවිතේම මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද, මේ අපි කියලා අත උස්සන්නයි තියෙන්නේ. මාව දකින්න, කෙනා කෙනාව දකින්න, තම තමන්ව දකින්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? හොඳම නිදසුන, හොඳම සාක්ෂිය තමන්ව පෙන්වන්න. මෙන්න මේකටයි අවිද්‍යාව කියන්නේ. එතකොට අවිද්‍යාව කිව්වහම චුට්ටක්වත් ඉතුරු නැහැ තමන්ගේ ජීවිතයෙන් පරිබාහිර යම. ජීවිතයටම නමක් අවිද්‍යාව. මේ විදිහට ජීවත් වෙන ක්‍රමයි අවිද්‍යාව කියන උත්තරයක් හම්බ වෙනවා. ඊට පස්සේ දැන් අපි හොයාගන්නට ඕනේ, එහෙනම් දැන් අවිද්‍යාව තිබුණොත් සසර බලන්න මේ විදිහට ජීවත් වෙන කමට අවිද්‍යාව කියන්නේ ඕගලන්ට සසර නිර්මාණය වෙලා නැද්ද? තියෙනවා. ජරා මරණ දුකෙන් යුක්ත නැද්ද? තියෙනවා. එහෙනම් සසර නිර්මාණය වෙලා නම් සසර තියෙනවා නම් ජරා මරණ දුකෙන් යුක්ත නම් ජීවිතය අවිද්‍යාවයි. ජීවිතය අවිද්‍යාව වුණොත් අවිද්‍යාව ජීවිතය වුණොත් ප්‍රතිඵලය හඳුන ගන්න පුළුවන් බොහොම පහසුයි. මොකද්ද දුක ජීවිතය වෙලා සසරත හිමිකාරයක් වෙලා ඇති. හරි. දැන් මේ උත්තර දෙකෙන් එකකුත් අපි හොයාගත්ත මොකද්ද අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා ගත්තාම ගවේෂණය කළාම මේ අපේ ජීවිතයයි කියන උත්තරේ හම්බ වුණා. අපේ ජීවිතයයි කියන උත්තරේ හම්බ වුණා අවිද්‍යාව. දැන් අපිට හොයාගන්න තියෙනවා මොකද්ද? විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. දැන් ඊගාට තියෙන උත්තරේ වුණේ මොකද්ද? විද්‍යාව කියන්නේ. ඔන්න ඔතෙන්ට ආවහම තමයි පින්වතුනි කල්යාණ මිත්‍ර ඇසුර කියන එක අවශ්‍යයි. අවිද්‍යාවේ පැවැත්ම තුළ විද්‍යාව කියන ධර්මතාවයක් කවදාවත් නොලැබෙන නිසා ලෝකෙ තුල මේකට උත්තරයක් නැහැ. ලෝකෙන් එතරට ගිය විද්‍යාව පහළ කරගත්තා වූ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අවශ්‍ය නොතෙන්ටයි ඔතනදී. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ලෝකේ පහළ වෙලා අපි වගේම මේ අවිද්‍යාව නැමැති පැවැත්ම තුළම ඉපදිලා පැවැත්ම තුළම හැදිලා වැඩිලා කිසිම කෙනෙකුගේ උපදේශයක් නැතිව තමන් වහන්සේලා තනියම මේ අවිද්‍යාව නැමැති කෝෂයෙන් එළියට ගිහිල්ලා විද්‍යාව පහළ කරගත්ත මේ ඉන්න අපේ ජීවිතයේම මුසාවක් නේද කියන එක තේරුම් ගත්තා. තනියම කාගින්වත් අහන්න නැතුව අපිට අද අහගත්තත් ඒක රැඳෙන්නේ නැහැ නේ මනසේ. සමහරට අහගත්තත් ඉතර වෙන්න අමාරුයි. එතකොට හිතන්නේ ජීවිතයක තියෙන ඥාන ජවය කොච්චරද කියන එක, සර්වත්‍තා ඥානයක තියෙන වටිනාකම කියන එක, ඒක අද්භූත ආශ්චර්යය කියලා කියන්නේ නිසයි. මේ ලෝකයේ තුලම ඉපදිලා ලෝකයේම හැදිලා වැඩිලා අද මේ පවතින ජීවිතේම මුසාවක් නේද, මේ ජීවිතේම අවිද්‍යාවක් නේද කියන එක තේරුම් අරගෙන ඒ ජීවිත පැවැත්වම තනියම අයින් වෙන්න තරම් පුළුවන් කමක් තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් ලෝකෙට දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ලෝකයේ හැමදාම පැවතුණු මේ ලෝකයේ හැමදාම පවතින සැබෑම අර්ථය ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. අන්නේ ඇත්ත ඇති හැටියට කියන සම්මා දිට්ඨි කියලා. ඒ සම්මා දිට්ඨියට තව නමක් තමයි විද්‍යාව. සම්මා දිට්ඨි සහ විද්‍යා, විද්‍යා උප්පදෝ අවිද්‍යා නිරෝධා. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ විද්‍යාවට තව නමක්. දැන් මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල පහළ කරගත්ත විද්‍යාව? චක්කෝ උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විචා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා පෙන්නනවා නේද? තව පැත්තකින් ගත්තොත් මොකද්ද විද්‍යාව? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්මචක්කෝ උදපාදි. අපි මේ පරියයන් කතා කරමු. යම් ධර්මයක් හේතුන්ගෙන් හටගත්තනම් ඒ ධර්මය හේතු නැති වෙනකොටම නැති වෙනවා කියලා. යම් ධර්මයක් හේතු නිසා හටගත්තනම් ඒ හැම දෙයක්ම හේතු නැති වෙනව නැති වෙනවා කියලා දකින්න ක්‍රමතයි විද්‍යාව කියලා කියන්නේ. දකින්න ක්‍රමතයි ආලෝකය කියලා කියන්නේ. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තොත් හටගන්න හැම දෙයක්ම හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මෙන්න මේ විද්‍යාව ඕගලන්ට පහළ වුණොත්, ওই විද්‍යාව ජීවිතයේ වුණොත් නැති වෙනවා අවිද්‍යාවෙන් පවත්වපු මේ ජීවිතය. නැති වෙනවා ඒකයි අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ, සංඛාර නිරෝධ විඥාන නිරෝධ, නාම රූප සලආයතන පස්ස නිරෝධ කියලා පෙන්වන්න වෙන මුකුත්ින්ද නෙමේ. අවිද්‍යා සංඛාරය තුලින් අද උපද්දපු මේ වටපිටාව ඉතුරු කරන්නේ. අද යම්තා අවිද්‍යාව කියන ධර්මතාවයෙන් නිර්මාණය කළ ආයතන හයක පැවැත්මක්, හතර ඉරියව්වක පැවැත්මක්, අතපය පරිහරණය කිරීමක්, පරිහරණය කරන පුද්ගලයෙක් හම්බ වෙයි නම් මෙන්න මේ ටික ඔක්කොගෙම්ම තමන් මිදෙනවා. තමන්ට මිදෙන්න පුළුවන්කම හම්බ වෙනවා ඉබේමයි. ඒකට ප්‍රාර්ථනා වුණේ විද්‍යාව ඉපදුණු ගමම්ම අවිද්‍යාව නැති වුණොත්, අවිද්‍යාව නැති වුණා කියනකොට අද ඕගලන්ට හම්බෙන මුළු ශේෂ්ත්‍රයම බය වෙන්න එපා. මේ නැති වෙන්නේ මගේ ජීවිතේ නැති වෙනු දුක. අද ඕගලන්ට දුක උපදින්න තියෙන මේ විදිහේ පැවැත්ම නැති වෙනවා, මේ මානසික මට්ටම නැති වෙනවා, මේ විදිහට අරමුණු හම්බ වෙන ක්‍රම නැති වෙනවා. ආයතන හයක්ම එකට ගැටගහලා ආයතන හයක්ම එකවර පරිහරණය කරනවා කියන මේ වැරද්ද අතහැරෙනවා. ඒ වැරද්ද නිසා එන දුක අතහැරෙනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. මරණයෙන් පස්සේ නෙමෙයි මේ සලායතන නිරෝධය, ආයතන හයේ නිරෝධය කියන එක මේ ජීවිතයේදීම සාක්ෂාත් වෙනවා. අද ආයතන හයම තියෙන ඔය ජීවිතයේ ඔගලන්ට හම්බ වෙන්නේ නැහැ. ඒකටයි සලායතන නිරෝධය කියලා කියන්නේ. එතකොට ඒ සලායත නිරෝධය සිද්ධ වෙන සම්මා දිට්ඨිය මම ඔගලන්ට මතක් කරන්නම්. ඒ සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාවක්. විද්‍යාව උපංකල්ලි අද පවතින මේ දුක උපදින මේ වටපිටාවින්ම මනස නිදෙනවා. විප්පමුත්තස්ස සබ්බදී මේ සියලුම තැනින් අද උඩක් තියේ, යටක් තියේ, ඉදිරියක් තියේ, පිටිපස්සක් තියේ, උතුරක් තියේ, දකුණක් තියේ, මේ ඔක්කොම ටික තියන්නේ ඕගොල්ලන් මේ කයට සාපේක්ෂව. යෑමක් තියෙනවා නම්, ඒමක් තියෙනවා නම්, කීමක් තියෙනවා නම්, කිරීමක් තියෙනවා, මේ ඔක්කොම තියෙන්නේ මේ කයට සාපේක්ෂව. මේ කයෙන් මිදුනොත් කෙනෙක් මේ ආයතන හයෙන් මිදෙනකොට ඕගොල්ලෝ මිදෙන්නේ මේ සියලුම තැනකින්ම මිදෙනවා. එතකොට ඒ මිදීම පහළ වෙනවා සම්මා දිට්ඨිය ඇති වුණොත්. සම්මා දිට්ඨිය නිසා අවිද්‍යාව නැති වුණොත් මම සම්මා දිට්ඨිය විස්තර කරන්නම්.